දැන් මේ මට්ටම් පහු කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඊට පස්සේ තියෙනවා සංකිට්තං වාචිත්තං සංකිට්තං චිත්තංติ පජානාති වික්කිට්තං වාචිත්තං වික්කිට්තං චිත්තංติ පජානාති. දැන් සංකිට්තං වාචිත්තං කියලා කියන්නේ එක තැනක නිය හිර වෙච්ච හිතක්, හැකිලිච්ච හිතක්. හැතැම් වෙලාවට ඇති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපි යම් කිසි අරමුණකට එල්බගෙන බලනකොට, ඒ අරමුණට සීමා වෙලා බලනකොට, ඒ අරමුණ තුල කොටු වෙලා බලනකොට, ඒ අරමුණ තුල හිර වෙලා බලනකොට අන්න තියෙන සංකිට්ත වූ සිතක්. එතනට හිර වෙච්ච හිතක්, හැකිලිච්ච හිතක්, සංකෝචනය වෙච්ච හිතක්. විකිට්තං වා චිත්තං විකිට්තං චිත්තංติ පජානාති. එහෙම නැතුව හැමතැනම විසිරිච්ච හිතක්. ඒ අරමුණටත් පයින්නවා, මේ අරමුණටත් පයින්නවා, නන්නත්තර වෙච්ච හිතක්. හැමතැනම පණින හිතක්. දැන් එතකොට යෝගාවචරයට පුළුවන් මෙන්න මේ අවස්ථා දෙකත් හඳුනගන්න. දැන් ඉස්සෙල්ලා නම් එයා හුඟක් මේ වට කම්පා වෙනවා. මේ වෙලාවේ හිත හිර වෙලාය, හැකිලිලාය, නැත්තම් විසිරිලාය, හැමතැනම දුවනවාය, මෙල්ල වෙලා නැහැය, කී කරු නැහැ කියලා හිතේ යම්කිසි දුම්නසක් තියෙනවා. එයා ඒ ස්වභාවය තුලින් තමන් ඒ ස්වභාවයෙන් මටයි යුනේ මගේ ඒ ස්වභාවය කියලා එයා පසුතැවෙනවා. දැන් චිත්තානුපසනාවට ආවහම එහෙම එකක් නැහැ. එයා මේ දිහත් මේ ස්වභාවයේ දිහත් බොහොම මධ්‍යස්තව පියවරක් පස්සට අරගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් කම යෝගාවචරය තුළ ඇති වෙලා. දැන් අන්න හිතේ එක්තරා අන්දමකින් සමබරතාවයක් දැන් යෝගාවචරය හඳුනගන්න. ඒ කියන්නේ අරමුණක් තුල හිර වෙලා පළපදියම් වෙලා ඒ තුල নিমগ্ন වෙලා බලනවා කියන එක සංකිට්ත වූ ස්වභාවයක්. හිර වෙච්ච ස්වභාවයක්, සංකෝචනය වෙච්ච ස්වභාවයක්. ඒ වගේමයි විවිධාකාර අරමුණු වල විසිරීලා එකකවත් එකක්වත් දෙහා නිවරදිව බලන්නේ නැතිව ඒ අරමුණට නැවත නැවත පැන පැන යන ගතිය වික්ෂිප්ත වූ ස්වභාවයක්. ඔන්න මෙයා මේ අන්ත දෙකකුත් හඳුන ගන්නවා. ඒකත් දැන් මෙයාගේ හිතේ තේරුම් එයාට තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ දැන් අන්න එයා තව තව මේ භාවනාව කරගෙන යනකොට එයාගේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පටන් ගන්න පුළුවන්. මොකද දැන් එන රාගයට අනුබල දෙන්නෙත් නැහැ, ද්වේෂයට අනුබල දෙන්නෙත් නැහැ, මෝහයකට අනුබල දෙන්නෙත් නැහැ, හිත විසිරීමකට අනුබල දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට හිත ඒකාග්‍ර වෙන්න දැන් පටන් ගන්නවා. මොකද දැන් හිතට එහෙම එහෙ යන්න දෙයක් නැහැ. හිත දැන් ඒ මතු කරගත්ත අරමුණක සියුම් ස්වභාවයක ඉන්න පටන් ගන්නවා. දැන් මේ මට්ටමේදී බුදුහාඳුරෝ කියනවා මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තංติ පජානාති, අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තංติ පජානාති. දැන් මහත්ගත වූ తත්වයක්, බොහොම උසස් වූ తත්වයක්. මේක විශේෂයෙන්ම සමතේ පැත්තෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. දැන් අපි ධ්‍යාන මට්ටම් එහෙම විශේෂයෙන් ওই මහත්ගත සිත් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, ඔය කියාගෙන යන මේ විවිධාකාර ධ්‍යාන ස්වභාවයන්, මහත්ගත ස්වභාවයන්. මේ සාමාන්‍ය තියෙන කාම ස්වභාවයන් වගේ නෙමෙයි. ඒවා ඊට වඩා ඒ සාමාන්‍ය කාමාවචර මට්ටම අභිභාගීය මහත්ගත ස්වභාවයක් වශයෙන් පෙනෙනවා. එතකොට මේ හිතේ හටගන්නා ඒ බඳු බොහොම සමාධිගත වෙච්ච, ඒකාග්‍ර වෙච්ච, මහත්ගත වෙච්ච ස්වභාවයත් දැන් යෝගාවචර මහත්ගත ස්වභාවයක් වශයෙන් හඳුනගන්නවා. ඒකෙන් අත මිදුනට පස්සේ ආයෙත් අර හිත සාමාන්‍ය කාමාවචර මට්ටමකටපත් වෙනවා. සාමාන්‍ය කාමයන් ඇසුරු කරන ලෞකික මට්ටමටපත් වෙනවා. ඒ தත්වයත් එයා හඳුනගන්නවා. අමහත්ගත தත්වයත් හඳුනගන්නවා. ඊළඟ බුධාඳුරුව පෙන්නනවා සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තංติ පජානාති, අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තංติ පජානාති. එයාගේ යම් වෙලාවක හිත ඊට වඩා මට්ටමකට පත් කරන්න ඕනේ කියලා හිතෙනවා. දැන් අපි හිතමු යම් කෙනෙක් ප්‍රථම ධානයේ ඉන්නවා. ප්‍රථම ධානයේ ඉන්නකොට එයාට පහළ වෙනවා හිතක් දැන් යන්න ඕනේ ဒုတိය ධානයට කියලා. තව දියුණු කරන්න ඕනේ කියලා එයාට නිකන් හිතක් පහළ වෙනවා. ඒ මට්ටමත් හඳුන ගන්නවා. දැන් මේ කතා කරන්නේ එකාතකින් බොහොම සියුම් මට්ටමක්. ඒ කියන්නේ යම් කිසි හොඳට ඒකාග්‍ර වෙච්ච සියුම් සමාධියක ඉන්නකොට ඒ මහත්ගත සත්‍ය හඳුන ගන්නත් පුළුවන්. දැන් යම් අවස්ථාවක ඊට වඩා සියුම් මට්ටමකට යන්න ඕනේ, ඊටත් වඩා සූක්ෂම මට්ටමකට සමාධිමත් මට්ටමකට යන්න ඕනේ කියලා අන්න එයාට මේ ඉන්න මට්ටම එපා වෙලා එහා මට්ටමක් ගැන හිතනකොටත් අන්න ඒකත් හඳුන ගන්නවා. ඊළඟට අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තංติ පජානාති. දැන් හැබැයි මේ ඉන්න තත්ත්වය ඊටාම හොඳයි කියලා අන්න සෑහීමකටපත් වෙච්ච ගතියක්. මේක තමයි ඉන්න පුළුවන් හොඳම තැන කියලා දැනට සැනසිච්ච ගතියක් හිතේ පහළ වෙනකොට ඒකත් එයා හඳුන ගන්නවා. ඊළඟට කියනවා සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තංติ පජානාති, අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. හිතේ හොඳට සමාහිත බවක් තියෙනවා. කොහෙවත් දැන් විසිරෙලා නැහැ. හොඳට එකඟ වෙලා තියෙනවා. නීවරණ යටපත් වෙලා තියෙනවා. හිත සමාහිතයි ඒකාග්‍රයි සමාධිමත්. ඒ සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් හඳුන ගන්නවා. ඒ වගේමයි මේ සමාධිය දුර්වල වෙලා නැවතත් සමාධිය අහිමුණහම සමාධියෙන් එළියට ආවහම ඒ එළියට ආපු බවත් ඒ යෝගාවචරය දැනගන්නවා. දැන් මේ මට්ටම දක්වාම අපිට සමතය ගැන විස්තරයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට එනවා විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. දැන් විපස්සනාවෙන් උනත් හිතේ විමුක්ත භාවයක් පූර්ණ නිදහස භාවයක් ඇති කර ගන්න පුළුවන්. සමතේකින් උනත් తాවකාලිකව විමුක්ත භාවයක් පූර්ණ නිදහස් භාවයක් ඇති කර ගන්න පුළුවන්. අපි දැන් සමතේ පැත්තෙම විස්තර කළොත් දැන් මේ මට්ටමේදී අපි තුමු යා මෛත්‍රියක් වගේ මුල් කරගෙන හොඳට හිත ඒකාග්‍ර කරගෙන සමාධිමත් කරගෙන ධ්‍යාන මට්ටමට දක්වා ඔන්න යනවා. ඒ මට්ටමින් ඔන්න චේතෝ විමුක්ති මට්ටමක් දක්වා ඇති වුණොත් මෙත්තා චේතෝ විමුක්තියක් ඇති වුණොත් එතකොට අන්නේ විමුක්ත වුණා කියලා සියලු තිබුණ වැටකොටු මායිම් නැතිව සම්පූර්ණ හාත්පස පැතිරිච්ච සිතක් හාත්පස විවෘත වෙච්ච හිතක් කොහෙවත් බැඳිච්ච නැති සිතක් අරමුණු ග්‍රහණය නොකරන සිතක් මෛත්‍රිය හරහා නිදහස් වූ සිතක් මෙත්තා චේතෝ විමුක්තියක් එයා හඳුන ගන්න. ඒ වගේමයි ඒක අහිමුණාට පස්සේ ඒකෙන් අතහැරුණාට පස්සේ ඒක බිඳ වැටුණාට පස්සේ නැවතත් අර පටු වෙච්ච හිත ඒකත් ඔන්න යා හඳුන ගන්න. අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති කියලා මේ මට්ටමත් යා හඳුන ගන්න. දැන් පින්වත්නි එක පැත්තකින් අපි තේරුම් ගන්න වටනා ඉතාම සියුම් කාරණාවක් මෙතන තියෙනවා. දැන් මේ භාගතුන් වහන්සේ විස්තර කරන කාරණාව තමයි මේ හිතේ පහළ වෙන අතිශය ප්‍රබල සමාධි මට්ටම් පවා සතිපට්ඨාණයට නම් වෙනවා. ඒ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ධ්‍යාන මට්ටම් වලදී සාමාන්‍ය යෝගාවචරයේ කරන්නේ සමත යෝගාවචරයේ කරන්නේ ඒ ධ්‍යානයේ තුලම නිමග්න වෙලා ඒකම අල්ලගෙන ඒකම අභිරමණය කරගෙන ඒකෙම සතුටු වෙලා ඒකෙම සෑහීමකටපත් වෙලා ඒකටම ලොල් වෙලා ඒකටම ඇලිලා ඉන්න එක තමයි සාමාන්‍යයෙන් කෙනෙක් කරන්නේ. නමුත් දැන් බුදුහාමුදුරුව අපිට උගන්වනවා එහෙම කරන්නේ නැතිව ඒ ස්වභාවයෙන් බැහැර වෙලා ඒ දිහා බලන්න. එහෙම දෙයක් ඇති වුණා ඒ தത്വයට මගේ හිත ගත්තා. හිත ගත්තට පස්සේ ඒකෙන් අයින් වෙලා දැන් වන්න තාමත් එබඳු ස්වභාවයක් හිත හැසුරු කරනවා. ඒ தത്വයේ තියෙන යථා ස්වභාවය දැක ගන්න අන්න බුදුරජාන් වහන්සේ උගන්වනවා. දැන් මේ හැකියාව බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ හැර වෙනත් තැනක පෙන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ පින්වතුන් දන්නවා බෝසතාණන් වහන්සේ ඒ කිං කුසල ගවේෂීව කටයුතු කරද්දී ඔන්න යනවා ආලාර කාලාම කියන ඒ බ්‍රාහ්මණ පණ්ඩිතයා ගාවට. එතුමා ඉතින් බොහෝම දක්ෂයි අරූප ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ආකින් චඤ්ඤායතන සමාපත්තිය දක්වා උපදවාගෙන තියෙනවා. ඉතින් එතුමා මේ සිදුහත් බෝසතාණන් වහන්සේටත් ඒ ක්‍රමයේ ඔක්කොම කියලා දෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේත් ඒක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන නොබෝ කාලයකින් මේ தത്വෙට පත් වෙනවා. හැබැයි ඉතින් තේරුම් ගන්නවා මෙතන නිවීමක් නැහැ කියලා. පූර්ණ නිදහසක් පූර්ණ නිවීමක් නැහැ කියලා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන එතනින් යන්න ගියා. හැබැයි අර තැනත්තා ආලාර කාලාම ඇතුළු ඒ එයාගේ අනිකුත් අනුගාමිකයෝ සියලු දෙනාම ඒකම අල්ලගෙන ඒකම නිවැරදි කියලා හිතාගෙන එතනින්ටම සෑහීමටපත් වෙලා ඒකටම ලොල් වෙලා ඒ තුලම දෘෂ්ටිගත වෙලා තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ වඩිනවා උද්දකරාම පුත්ත ගාවට. එයා ඊටත් වඩා මට්ටමක් අතිශය සූක්ෂම මට්ටමක් උගන්වනවා. නේව සංඥා නා සංඥායතන මට්ටමක් උගන්වනවා. ඉතින් ඒකත් ඉගෙන ගන්නවා. ඒකත් ඉගෙන ගන්න හැබැයි බෝසතාණන් වහන්සේ ඒකත් අත්හැරලා දානවා. මේකත් සැබෑ නිවන නෙමෙයි. කියලා අත්හැරලා දානවා. නමුත් ඒ උද්දකරාම පුත්තත් එයාගේ අනිකුත් අනුගාමිකයිනුත් ඒකම නිවැරදි කියලා හිතාගෙන ඒකටම බැසගෙන ඒකෙම නිමග්න වෙලා ඒකම සත්‍යයි කියලා හිතාගෙන ඒ මට්ටමේ දෘෂ්ටිගත වීමක් ඒ තුල නතර වීමක් සිද්ධ වෙනවා. අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ මේ කතරම් ප්‍රබල සමාධියක් වුණත් කතරම් ගැඹුරු සමාධියක් වුණත් ඒකට ලොල් නොවේ බලන ගතියක් ඒකට හිර නොවී බලන ගතිය. ඒ තුල පටු නොවී බලන ගතිය. ඒකට ඇලිලා බලන ගතියක් වෙනුවට ඒකෙන් බැහැර වෙලා ඒකෙන් අයින් වෙලා ඒ දිහා පරතෝ බැල්මකින් බලන ගතියක් අපිට උගන්වනවා. දැන් ඔතන තියෙන බරපතල කාරණාව තමයි විශේෂයෙන්ම හිත ගැඹුරු සමාධියකට පත් වෙනකොට ඒ සමාධි මට්ටමින් අයින් වෙලා ඒක දිහා විපස්සනා ඇහැකින් බලන්න බැරි නම් ඒ සමාධිය තුල දෘෂ්ටිගත වීමක් මුල්බැස ගැනීමක් ඒ සමාධිය හා මුල් වෙච්ච යම් යම් මේ ආරෝපණයක් හිත තුල ඇති කර ගැනීමක් වැරදි වැටහීම් ඇතිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ඔය බ්‍රහ්මජාල සූත්‍රයේදී එහෙම පෙන්නනවා ඒ පෙන්වන 62ක් දෘෂ්ටි අතුරෙන් 40කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ සමාධිමත් වෙච්ච කට්ටියට. බොහොම ගැඹුරු සමාධි වලට පිවිසිච්ච කට්ටියට තමයි යෝගාවචරෙන්ට තමයි මේ අනෙකුත් 40කට 49කට විතර ආසන්න මේ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට තේරෙනවා මේ සමාධිය කියන එක හොඳයි. හැබැයි ඒ සමාධිය නිවැරදිව විපස්සනාවට නංවන්න බැරි නම් අපි ඒ තුල දෘෂ්ටිගත වීමක් වෙන්න තියෙන ප්‍රවණතාවය ඉතා ඉහළයි. ඒ නිසා අපි මෙතෙන්දී සලකලිමත් වෙන්න ඕනේ මේ බහකතුන් වහන්සේ චිත්තානුපස්සනාවේදී. අපිට අර රාගසිතක් රාගසිතක් වශයෙන් දැනගන්න එක, තරහගිය සිතක්, ද්වේෂසහගත සිතක්, ද්වේෂසහගත වශයෙන් දැනගන්න හැටි, එහෙම නැත්නම් පැටලිච්ච හිතක්, මුලා වෙච්ච හිතක්, මුලා වෙච්ච හිතක් වශයෙන් දැනගන්න හැටි, රාගයෙන් තොර වෙච්ච හිතක්, රාගයෙන් තොර වෙච්ච සිතක් වශයෙන් දැනගන්න හැටි, ඊළඟට මෛත්‍රී සහගත සිතක්, මෛත්‍රී සහගත සිතක් වශයෙන් දැනගන්න හැටි, මේ ආකාරයෙන් අර සරල පහසු කාටත් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය කෙලෙස් මට්ටම් මුලින් පෙන්නනවා. ඊට පස්සේ අන්න හිත හිර වෙච්ච ගතියක්, පටු වෙච්ච ගතියක් ඒකත් හඳුන ගන්න හැටි, හිත එහෙ මෙහෙ දුවන ගතියක්, වික්ෂිප්ත වෙච්ච ගතියක් ඒකත් හඳුන ගන්න හැටි ඔන්න ඒවත් පෙන්නනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව දැන් ගැඹුරකට අරගෙන යනවා. දැන් යන්නේ හිතේ ඒකාග්‍රතාවය වෙන මට්ටමකට, වර්ධනය වෙන මට්ටමකට, සමාධිමත් වෙන මට්ටමකට. අර තිබිච්ච අකුසල පක්ෂයේ ඉඳගෙන දැන් අර කුසල පක්ෂයකට තමයි දැන් යන්නේ. ගැඹුරු කුසල පක්ෂයක්, ඒ වගේම සමාධියකුත් ඇසුරු කරන. ඒ මට්ටම පවා භාගතුන් වහන්සේ ඒකෙන් අයින් වෙලා බලන බැල්ම තමයි මෙතෙන්දී උගන්වන්නේ. අතිශය සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒ සර්වඥතා ඥානයකින් ඒ භාගතුන් වහන්සේ පෙන්නන ඒ හැකියාව ඇති කර ගන්නා තාක් යෝගාවචරේක් ඒ සමාධියට ලොල් වෙනවා, සමාධිය තුල හිර වෙනවා, සමාධිය තුලින් දෘෂ්ටිගත වෙන්නත් පුළුවන්. මේ සමාධිය මාර්ගඵල කියලා සමහර ලාවට වැරදි දෘෂ්ටි කෝණයකින් බලන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ චිත්තානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ කොතනද මේ ගැඹුරු සමාධියත් තියලා තියෙන්නේ කියන කාරණාව ටිකක් පරිස්සමින් හිතා බැලිය යුතු කාරණාවක්. අපි කතරම් භාවනා කළා තුනක් තාමත් අපි ඉන්නේ සමාධිය අගේ කරන නැත්නම් සමාධියට ලොල් වෙච්ච සමාධිය ඒකායන මේ මාර්ගය කරගත්ත තත්වයක නම්. ඒ කියන්නේ තාම මේ බුදුහාඳුනන් කියන ගැඹුරු කාරණාව අපිට තේරලා නැහැ. ඒතකොට චිත්තානුපස්සනාවදී අපිට උගන්වනවා ක්‍රමානුකූලව මේ අතිශය සියුම් හිතේ ඒකාග්‍රතාවය පවා ඒකෙන් බැහැර වෙලා ඒකත් හුදු හිතේ හටගත්තා වූ ස්වභාවයක් කියලා බලන්න පුළුවන් කම එනම් භාගතුන් වහන්සේ මතු කරලා දෙනවා.